අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු කෙතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නට. අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.
අයුබෝවන් දුවේ පුතේ, අදත් 10 ශ්‍රේණියේ ඔබට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පාඩමක් ඉගෙනීමට සූදානමින් සිටින මම බණ්ඩාරවිල ධර්මාශෝක මහාවිද්‍යාලයේ කාංචනා මාපා ගුරුතුමියයි. ඉතින් දුවේ පුතේ, අද මම ඔබට ඉගෙනීමට බලාපොරොත්තු වෙන්නේ ඔබේ පෙළපොතේ 10 ශ්‍රේණියේ පෙළපොතේ 7 වෙනි පාඩම වන නිවර්දි පෝෂණය ලබා ගැනීම කියන පාඩම. ඉතින් දුවේ පුතේ, අපි දැන් බලමු ඕගොල්ලෝ පෙළ ශ්‍රේණිවල ඉගෙනගත් දැනුමත් මේකට ප්‍රයෝගික කරගන්න ඕනි නේද? ඒක ගැන අපි දැන් බලමුකෝ මොනවද ඕගොල්ලන්ට පෙළ ශ්‍රේණිවල ඉගෙනගත් දේවල් කියලා. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕන ආහාරය අඩංගු පෝෂ්‍ය පදාර්ථ, සම්බර ආහාර වේලස් සැලසුම් කිරීම, ආහාර පිරමීඩය, පෝෂණය පිළිබඳව පවතින මත ආදී වශයෙන් විශේෂයෙන් මේ කොටස් ටික, පෝෂණය පිළිබඳව කොටස් ටික ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. අපි 10 ශ්‍රේණියේ මේ පාඩමින් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන දුවේ පුතේ, ඕගොල්ලන්ට පෝෂ්‍ය පදාර්ථ ගැන, ඒ කියන්නේ පෝෂ්‍ය පදාර්ථ මොනවද, ඊළඟට ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු මොනවද, පෝෂණ ගැටලු වළක්වා ගන්න කොහොමද, මන්ද පෝෂණයේ විෂම චක්‍රය, මේ කියන කොටස් ටික තමයි ඕගොල්ලෝ මේ පාඩමේ අද අපි ඉගෙන ගන්නෙ. ඉතින් දුවේ පුතේ, දැන් අපි බලමු මේ පෝෂ්‍යදායි ආහාර වේලක් ඇයි අපිට වැදගත් වෙන්නේ කියලා. ඔන්න පෝෂ්‍යදායි ආහාර වේලක් ගත්තොත් තමයි අපි හොඳ සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් ගත කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නේද? ඉතින් මේ සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ඉඳලා අනිවාර්යයෙන්ම අපි මේ පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න ඕනි නේද? ඉතින් අපි දන්නවන්නේ ආහාර හරියට ගත්තේ නැත්නම් අපිට ඇති වෙන දේවල් ගැනනේ, අපිට ලෙඩ රෝග ඇති වෙනවා කියලා. ඉතින් දුවේ පුතේ, අපි දැන් බලමු මේ පුද්ගලයක සතුව දුර්වල පෝෂණයක් තිබ්බොත් එයා අතුර තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා. අපි මේ වගේ පුද්ගලෙක් කොහොමද හඳුනා ගන්න කියලා. අපි අතර දුර්වල පෝෂණයක් තියෙන පුද්ගලයෙ ඉන්න පුළුවන් නේද? එයා දිහාත් දැක්කම අපිට කොහොමද හඳුනා ගන්න පුළුවන්? එයාගේ චර්යාවන්ගෙන් කොහොමද අපි හඳුනා ගන්න පුළුවන්? ආදී වශයෙන් අපිට පුළුවන් මේ දුර්වල පෝෂණයක් තියෙන පුද්ගලෙක් කොයි වගේද කියලා හඳුනා ගන්න. ඒකට අපි මෙන්න මේ ලක්ෂණ ඒ පුද්ගලයා තුළ තියෙනවද කියලා හඳුනා ගන්න ඕනේ දුවේ පුතේ. පළවෙනිම අපි බලමු කායික ශක්තියෙන් දුර්වලයි නම් ඒ පුද්ගලයා ඔන්න දුර්වල පෝෂණයක් තියෙනවා කියන. ඊළඟට මානසිකව, එයා මානසිකව නිරෝගීව නොවෙනවා නම්, ඒ කියන්නේ හොඳ නිරෝගී මානසිකත්වයක් නැත්තම් ඒ පුද්ගලයා දුර්වල පෝෂණයක් තියෙනවලු. ඊළඟට ශාරීරික ප්‍රතිශක්තිය හීනයි. අනිවාර්යෙන් අපි දන්නවා ප්‍රතිශක්තිකරණේ හීනල ලෙඩ රෝග ගොඩක් ඇති වෙනවා. ප්‍රතිශක්තිකරණේ හීන වෙනවා කියන්නේ ලෙඩ රෝග ගොඩක් ඇති වෙනවා කියන එක නේද? ඊළඟට දීර්ඝකාලීනව රෝගාබාධ ඇති වෙනවා නේද? අපි අද හැදින ලෙඩ වලට වඩා ගොඩාක් කල ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා මේ වගේ පුද්ගලයෝ. ඊළඟට ශාරීරික සෞඛ්‍ය පිරිහිලා යනවා. මේ ආදී වශයෙන් අපි කියනවා මේ පුද්ගලයා තුළ දුර්වල පෝෂණයක් තියෙනවා නම් මෙන්න මේ වගේ ලක්ෂණ තමයි මේ පුද්ගලයා තුළ දක්නට ලැබෙන්නේ කියලා අපි කියනවා. දුර්වල පෝෂණයක් තියෙන පුද්ගලෙක් මෙන්න මේ වගේ තමයි කියලා. ඉතින් දුවේ පුතේ, ඔයගලන්ට තේරෙන්නේ නැති නේද එහෙනම් දුර්වල පෝෂණයක් තියෙන පුද්ගලෙක් කොහොමද අපි හඳුනාගන්නේ කියලා. ඊළඟට අපි බලමු අපේ තියෙන පෝෂ්‍ය පදාර්ථ, අපි ලබා ගන්න පෝෂ්‍ය පදාර්ථ මොනවද කියලා. අපි ලබා ගන්නවා නේද කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ ආදි වශයෙන් මේ දේ, මේ කොටස් අපි ලබා ගන්නවා මේ පෝෂ්‍ය පදාර්ථ විදිහට. ඉතින් මේ පෝෂ්‍ය පදාර්ථ අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ආහාරයේ තියෙන පෝෂ්‍ය පදාර්ථ අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා, මහා පෝෂක සහ ශූත්‍ර පෝෂක විදිහට. මොනවද කොටස් දෙක? මහා පෝෂකයි ශූත්‍ර පෝෂකයි. ඉතින් අපි මේ මහා පෝෂක හා ශුද්ධ පෝෂක කියන මේ කොටස් දෙකකට බෙදන්නේ අපිට අවශ්‍ය වෙන පෝෂක ප්‍රමාණය කොයි වගේද කියලා, ප්‍රමාණය ප්‍රමාණාත්මකව කොයි වගේද කියලා බලාගන්නත් අපිට මේකෙන් පුළුවන්. ඒ කියන්නේ මහා පෝෂක කිව්වම අපි දන්නවා ශරීරයේ විශාල ප්‍රමාණයකින් ශරීරයට අවශ්‍ය වෙන පෝෂක පදාර්ථ තමයි අපි මේ මහා පෝෂක විදියට හඳුන්වන්නේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, මේවා මහා පෝෂක. ඒ කියන්නේ අපි දන්නවා බත් එකක් බෙදාගත්තම අපේ පිඟානේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් වැඩි නේද, ප්‍රෝටීන් කොටස්, මේදේ කොටස්. ඔන්න ඔය කොටස් තමයි අපි මහා පෝෂක විදියට හඳුන්වන්නේ අපේ පෝෂ්‍ය පදාර්ථවල. ඊළඟට දුවේ පුතේ ශුද්ධ පෝෂක කියලා කොටසක් තියෙනවා. ශුද්ධ පෝෂක කිව්වම අපි දිනපතා ගන්න ආහාර වේලේ ඉතා සුළු ප්‍රමාණයකින් තමයි මේ ශුද්ධ පෝෂක කොටස් ඇතුළත් වෙන්නේ. එතකොට ශුද්ධ පෝෂක කියන්නේ දිනපතා ඉතා සුළු ප්‍රමාණයකින් අපට අවශ්‍ය වෙන පෝෂ්‍ය පදාර්ථ තමයි අපි ශුද්ධ පෝෂක කියලා හඳුන්වන්නේ. එතකොට මේ ශුද්ධ පෝෂක තමයි දුවේ පුතේ විටමින්, ඛනිජ මේ වගේ දේවල් අපි හඳුන්වනවා ශුද්ධ පෝෂක විදිහට. ඉතින් දුවේ පුතේ, දැන් ඕගලන්ට තේරෙන්නේ නැතිනේ මේ පෝෂ්‍ය පදාර්ථ වර්ග දෙක කොයි වගේද කියලා නේද? පෝෂ්‍ය පදාර්ථ වර්ග දෙකක් තියෙනවා, මහා පෝෂක, ශුද්ධ පෝෂක කියලා. මේ කොටස් දෙක ගැන ඕගලන්ට අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති නේද? අපි ඊළඟට බලමු ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු මොනවද කියලා. ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු කිව්වම ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු අපි කුපෝෂණය කියලා කොටසක් හඳුනා ගන්නවා. ඒ කියන්නේ ආහාරයකින් ලැබිය යුතු පෝෂණය පෝෂක කොටස් සිරුරට අවශ්‍ය ලෙස නොලැබීම නිසා තමයි මේ කුපෝෂණ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට පෝෂක කොටස් අපිට හරියට ලැබෙන්නේ නැත්නම් ඔන්න කුපෝෂණය ඇති වෙනවා කියලා අපි දන්නවා නේද? එතකොට අපි මේ කුපෝෂණය අවස්ථා දෙකකට බෙදෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ මන්ද පෝෂණය අධි පෝෂණය ගැන. එතකොට බුදුවේ පුතේ කුපෝෂණයේ අවස්ථා දෙකක් තමයි මන්ද පෝෂණය සහ අධි පෝෂණය කියන්නේ. එතකොට කුපෝෂණය කියන්නේ ආහාරයෙන් ලැබිය යුතු පෝෂක කොටස් සිරුරට අවශ්‍ය ලෙස නොලැබීම කුපෝෂණය කියනවා. ඔන්න කුපෝෂණයේ අවස්ථා දෙක මන්ද පෝෂණය අධි පෝෂණය කියලා අපි හඳුන්වනවා නේද? ඊළඟට අපි බලමු දැන් කුපෝෂණයේ අවස්ථා දෙකේ පළවෙනි අවස්ථාව මොකද්ද කියලා. මන්ද පෝෂණය. මන්ද පෝෂණය කිව්වම දුවේ පුතේ ලෝකයේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල මුහුණ පාන ප්‍රධාන පෝෂණ ගැටලුවක් තමයි මේ මන්ද පෝෂණය කියන්නේ නේද? ප්‍රධාන පෝෂක ගැටලුවක් නේද? මන්ද පෝෂණය කියන්නේ ගොඩක් වෙලාවට අපට අවශ්‍ය මහා පෝෂක ප්‍රමාණය ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා ඇතිවන තත්ත්වයක්. ඒ කියන්නේ අපි දන්නවා මන්ද පෝෂණය ඇති වෙන්නේ එහෙනම් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේ දේ මේ කොටස් මේ මහා පෝෂක කියලා අපි හඳුනාගත්තා නේද? මේ මහා පෝෂක කොටස් ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා තමයි අපිට මේ මන්ද පෝෂණය ඇති වෙන්නේ. ඉතින් ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකුට මේක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයින්ටත් ඇති වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට ඇති වෙන්න පුළුවන් නේද? ඉතින් මේ ලෝකේ පුරාම මේ මන්ද පෝෂණ තත්ත්වය ගොඩක් වෙලාවට ඇති වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි දකලා තියෙනවා ළමයින්ට ඇති වෙලා තියෙනවා නේද? ඊළඟට දීර්ඝකාලීනව ජීවිතේ මේ නිසා ජීවිතේ විවිධ අවධිවලදී මේක නිසා බලපෑම ඇති කරනවා නේද? ඉතින් මන්ද පෝෂණය නිසා ගොඩක් වෙලාවට අපිට මිටි බව, කුෂ බව කියන තත්ත්වයන් ගොදුරු වෙන්න වෙනවා නේද? මන්ද පෝෂණය නැති වෙන විවිධ තත්ත්වයන් තමයි අපි මේ හඳුනාගත්තේ. එතකොට මිටි බව කිව්වම වයසට සරිලා යන උසක් නොමැතිවීම, නියමිත උසක් කියන්නේ අපි දන්නවනේ වයසට යනකොට ඒ වයස හරි වයසට ඉන්න උසක් තියෙනවනේ ඔයාලගේ. ඒ වගේ උසක් නැතිනම්. ඊළඟ කුෂ බව. කුෂ බව කියන්නේ උසට සරිලා යන බරක් නැත්තම්. ඔන්න උසට සරිලා යන බරක් නැත්තම් කුෂයි කියලා කියනවා. ඉතින් අපි දන්නවා මේ BMI යගේ එහෙම හොයනවනේ අපි නේද? මේ උස බර මැනලා මේ BMI යගේ හොයලා අපි ශාරීරියේ තියෙන ශරීර ස්කන්ධ දාශකයේ එහෙම බලනවා නේද? මේ වගිනුත් අපිට හොයා ගන්න පුළුවන් අපිට තියෙන මේ පෝෂණ ගැටලුව ගැන. ඊළඟට දුවේ පුතේ අපි දැන් බලමු මේ මන්ද පෝෂණය දීර්ඝකාලීනව තිබීමෙන් අපිට තියෙන ප්‍රතිපාක මොනවද කියලා. අපිට දීර්ඝකාලීන මන්ද පෝෂණයේ තිබ්බොත් දුවේ පුතේ ක්‍රියාශීලී බව අඩු වෙනවා. ඒ කියන්නේ කාර්යයක ඵලදායීතාවයේ ඵලදායීව කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා නේද? ඇයි යාට මන්ද පෝෂණයේ තියෙනවා නම් යාට වැඩක් කරගන්න බෑ ක්‍රියාශීලීව. ඊළඟට කායික වර්ධනයත් අඩු වෙනවා. ඊළඟට විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙනවා. ඉතා ඉක්මනින් විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙනවා මේ වගේ මන්ද පෝෂණයේ තියෙන පුද්ගලයෝ නේද? ඒ වගේම මතක ශක්තියත් අඩු වෙනවා. මේගොල්ලන්ගේ මතකයත් අඩු වෙනවා. ඊළඟට අධ්‍යාපනයේ සාධන මට්ටම අඩු වෙලා යනවා. අධ්‍යාපනයේ සාධන මට්ටම අඩු වෙලා යන ඉතා දුර්වල වෙනවා මේ වගේ පුද්ගලයෝ නේද? ඊළඟට ගෑනු ළමයින්ගේ අඩු පෝෂණය නිසා අඩුබර දරුවපත් ඇතිවීම ඇති වෙනවා. ඒ වගේම ලදරු මරණ අනුපාතයත් ඉහළ යනවා. ඔන්න ගෑනු දරුවන්ගේ අඩු පෝෂණය නිසා ඔන්න පෝෂණය අඩුයි නම් පුඩා කාලේ ඉඳලම එයා කවදා හරි දවසක දරුවෙක් ලැබුණොත් එහෙම එයාගේ පෝෂණය අඩු නම් දිගින් දිගටම එයාට ලැබෙන දරුවත් පෝෂණය අඩු දරුවෙක් වෙනවා. ඒ කියන්නේ අඩු බර මේ තියෙන දරුවෙක් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මේ ලැබෙන දරුවන් මිය යන්නත් අවස්ථා තියෙනවා නේද? ඒ නිසා ලදරු මරණ අනුපාතයත් ඉහළ යනවා. ඒ වගේම අපේ ආයු කාලයත් අඩු වෙනවා. ඒ ලෙඩ රෝග හැදිනවනේ මේ මන්ද පෝෂණයේ තියෙනකොට නේ. ලෙඩ රෝග හැදිනවන්නේ නේද? ඉතින් ඒ නිසා අපි කියනවා මේ මන්ද පෝෂණයේ ප්‍රතිපාක ගොඩාක් භයානකයි නේද? මන්ද පෝෂණය හැදුනොත් අපිට ගොඩක් අමාරුයි මේක වලක්වා ගන්න. ඉතින් අපි කරන්න ඕන මන්ද පෝෂණය මේ හදා ගන්න නැතුව හොඳ ආහාර වේලක් ලබා ගන්න ඕනේ නේද? පෝෂදායි ආහාර වේලක් ලබා ගන්න ඕනේ නේද? ආහාර තෝරන්න නැතුව පෝෂණය මේ ගැන අවබෝධයෙන් යුතුව ආහාර වේලක් ලබා ගත්තොත් අපිට පුළුවන් වෙනවා හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලෙක් වෙන්න නේද? ඊළඟට දුවේ පුතේ අපි බලමු දැන් කුපෝෂණයේ දෙවැනි අවස්ථාව මොකද්ද කියලා. අධිපෝෂණය. කුපෝෂණයේ දෙවැනි අවස්ථාව තමයි අධිපෝෂණය. ඔන්න අධිපෝෂණය කිව්වම වර්තමානයේ අපි දන්නවා පෝෂණ ගැටලුව අතර ගොඩක් ගැටලුවක් වෙලා තිනවා මොකද්ද? අධිපෝෂණය. ඔන්න මන්ද පෝෂණය වගේම අධිපෝෂණයත් ගැටලුවක් වෙලා තිනවා නේද? ඉතින් මේක වෙලා තියෙන්නේ මොකද හේතුව? අපි දන්නවා මහා පෝෂක කොටස් අධිකව ගැනීම. දැන් අපි කිව්වේ මන්ද පෝෂණයෙන් වෙලා තින්නේ මේ මහා පෝෂක කොටස් අඩු වීමනේ. හැබැයි මේකේ අනිත් පැත්ත තමයි මේ අධිපෝෂණය වෙලා තින්නේ. ඔන්න මහා පෝෂක කොටස් මේ වැඩියෙන් අරගෙන යා. ගොඩක් වැඩියෙන් අරගෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් ගත්තම එයාට අධිපෝෂණය ඇති වෙනවා. ඉතින් ඒ වගේම තෙල් සීනි අඩංගු ආහාර වැඩිපුර ගැනීමත් මේකට ප්‍රධාන හේතුවක් වෙනවා. අපි මේ දන්නවන්නේ අපිට දක්න ලැබෙනවා අපේ පාසල් වල ළමයි ගොඩාක් මහතයි නේද, එහාට මෙහාට යන්න බෑ, අධිබර නේ, ක්‍රියාශීලී නෑ. ඉතින් මේ අධිබර නිසා මේ අධිපෝෂණය ඇති වෙනවා. ඉතින් අපි මෙන් බලමු මේ අධිපෝෂණයේ අවස්ථා දෙකක් තියෙනවා, අධිබරයි ස්ථූලතාවයයි. අධිබර කිව්වම උසට නොගැලපෙන විදිහට බර වැඩි වෙනවනේ නේ. අපිට අපේ උසක් තියෙනවා නම් මේ උසට ගැලපෙන්නේ අපේ බර. සමහර වෙලාවට මිටි සමහරු මිටි හරිම මහතයි නේද. ඉතින් ඒ වගේම මේ වයසට සැරිලන මේ උසක් බරක් මේට වඩා වැඩි වෙනවා නේද. අපි දන්නවා අපි ශරීර ස්කන්ධ දශකය සටහන් කරගන්නවා නේද, නියමිත උස නියමිත බර අනුව නේද හොයනවනේ නේද. ඉතින් ඒ නිසා මේ අධිබර ගැන මේ අවස්ථාවේ අධිපෝෂණ අවස්ථාවක විදිහට අපි හඳුනා ගන්නවා. ඊළඟට දුවේ පුතේ ස්ථූලතාවය. ස්ථූලතාවය කිව්වම උසට නොගැලපෙනසේ බර බොහෝ සෙයින් මේ වැඩි වුණාම අපි කියනවා මේ ස්ථූලතාවය කියන්නේ. අධිබර කියන්නේ මේ බර වැඩි වෙනවා කියන්නේ උසට නොගැලපෙනසේ. හැබැයි ස්ථූලතාවය කියන්නේ බොහෝ සෙයින් වැඩි වෙනවලු, උසට නොගැලපෙනසේ බොහෝ සෙයින් වැඩි වෙනවලු. ඒකෙන් වෙන්නේ මේ ගොඩක් වැඩි කියලා කියන්නේ නේද. ප්‍රස්ථාරයක බැලුවොත් එහෙම උසත් එක බලනකොට මේ බර සෑහෙන්න වැඩි. ඔන්න ප්‍රස්ථාරයේ දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට බලනකොට අධිපෝෂණීය අවස්ථා දෙක අපිට හඳුනා ගන්න පුළුවන්, අධිබර සහ ස්ථූලතාවය කියලා නේද. ගොඩක් වෙලාවට වැඩිහිටියන්ගේ පෝෂණ තත්ත්වය නිර්ණය කිරීමට මේ ශරීර ස්කන්ධ දශකයේ යොදා ගන්න අවස්ථාව තියෙනවා නේද. වැඩිහිටියන් අපි දන්නවා අපේ පාසලේ ඇවිල්ලා සායන පවත්වලා අපි උස බර වැන්නලා BMI එක අඩුද වැඩිද කියලා කියනවා නේද. ඉතින් ඒ අනුව අපිට තෝරගන්න පුළුවන් අපි හොඳ පෝෂණ මට්ටමක ඉන්නවද කියලා නේද. ඊළඟට අපි බලමු දැන් අපි ඉගෙන ගත්තානේ මේ හොඳ පෝෂණ මට්ටමක ඉන්නවද නැද්ද කියන එක හොයාගන්න හැටි. ඊළඟට අපි බලමු අධිපෝෂණය නිසා පුද්ගලයෙකුට ඇති වෙන්න පුළුවන් අහිතකර තත්ත්ව මොනවාද කියලා. අධිපෝෂණය නිසා එතකොට පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම ලෙඩ රෝග ඇති වෙනවා කියලා අපි දන්නවනේ නේද. හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය කියන මේ බෝනෝන රෝග. මොනවද බෝනෝන රෝග? බෝනෝන රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනව මොකද්ද? අධිපෝෂණය. ඊළඟට විවිධ අස්ථි සහ සන්ධි රෝග ඇති වෙනවා. අපි දන්නවා වයඟේ බර වැඩි වුණාම අපේ අස්ථි සහ සන්ධි වලට මේ ඔරොත්තු දෙන්නේ නැති වෙනවා නේද. ඊළඟට ඉක්මනින් වැඩ කරන්න බෑ, එයාගේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඊළඟට විවිධ සමාජ ගැටලු ඇති වෙනවා නේද, මහත නිසා විවිධ සමාජ ගැටලු ඇති වෙනවා. ඊළඟට ඒ නිසාම මානසික අසහනයටත් පත් වෙනවා. ඒ විදිහට බලනකොට මේ අධිපෝෂණය නිසා අහිතකර තත්ත්වයන් ගොඩාක් ඇති වෙනවා අපිට නේ, දේවට මුහුණ දෙන්න වෙනවනේ අපිට නේ. ඉතින් ඒ නිසා මේ අධිපෝෂණය වළක්වාගෙන හොඳ පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීම තමයි අපි පාසල් ළමුන් විදියට කරන්න ඕනේ නේද. අපි මේවා ඉගෙන ගන්නේ අපේ මේ ඉස්කෝලේ විභාග ලියන විතර නෙමෙයිනේ. අපි මේවා ඉගෙන ගන්නේ අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න නේද. අපි කොහොමද ආහාර වේලක් ගන්න කියලා නේද. ඉතින් අධිපෝෂණය ගැන, මන්ද පෝෂණය ගැන අපි මේ ඉගෙන ගන්නේ මේ නිසා. ඊළඟට දුවේ පුතේ අපි බලමු ශුද්‍ර පෝෂක ඌණතාවයන් කියන්නේ මොනවද කියලා. අපි ඉස්සලා කතා කරන්නේ මහා පෝෂක මේ ශුද්‍ර පෝෂක කියලා කොටස් දෙකක් ගැන. ඒ කොටස් දෙකෙන් අපි දැන් මහා පෝෂක ගැන කතා කරා නේද. දැන් අපි කතා කරන්නේ ශුද්‍ර පෝෂක ඌණතාවයන් ගැන. ශුද්‍ර පෝෂක ඌණතාවයන් කියන්නේ මොකද්ද කියලා අපි දැන් බලමු. ශුද්‍ර පෝෂක ඌණතාවයන් කියන්නේ අපි දෛනිකව ගන්නවනේ මේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර නේද. ඉතින් මේ දෛනිකව ගන්න ලබන ආහාරයේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ශුද්‍ර පෝෂකයන් පැවතීම නිසා තමයි මේ ශුද්‍ර පෝෂක ඌණතාවය ඇති වෙන්නේ. අපි දන්නවා මොනවාද මේ ශුද්‍ර පෝෂක කියන්නේ කියලා නේද. ශුද්‍ර පෝෂක කියන්නේ අපි කිව්වනේ අපි ගන්න ආහාර වේලේ ඉතා සුළු ප්‍රමාණයකින් අඩංගු වෙන්න ඕන දේවල් කියලා. ඉතින් මේ ඉතා සුළු ප්‍රමාණයකින් අඩංගු වෙන්න ඕන මේ යකඩ, අයඩින්, විටමින් ඒ, කැල්සියම්, සින්ක් වගේ දේවල් තමයි මේ ශුද්‍ර පෝෂක ඌණතාවයන් විදිහට අපි හඳුනාගන්නේ. ඉතින් අපි මේ කොටස් ප්‍රමාණවත් පරිදි අපේ ශරීරයට ලබා ගන්න ඕන මේ ශුද්‍ර පෝෂක ඌණතාවයන්ගේ මඟ හරවා ගන්න නේද. අපි දැන් බලමු ශුද්‍ර පෝෂක ඌණතාවයන්ගෙන් යකඩ ඌණතාවය ගැන. යකඩ ඌණතාවය ඇති වුණාම පුද්ගලයෙකු තුර මොන වගේ දේවල්ද අපිට දක්නට ලැබෙන්නේ කියලා නේද. ඌණතාවය ඇති වුණාම ඒ පුද්ගලයා තුර රක්ත හීනතාවය ඇති වෙනවා නේද. ඒ වගේම මතක ශක්තිය අඩු වෙනවා, කම්මැලි වෙනවා. ඊළඟට ඒ පුද්ගලයාට ඇති වෙන දරුවන්, ඒ කියන්නේ අපි හිතමු එයා දරුවන් ලැබෙන ඉන්න කෙනෙක් කියලා. ඉතින් මෙයාට ලැබෙන දරුවා මේ ලැබෙන දරුවාගේ බර අඩු වෙනවා. ඒ වගේම ඉක්මනින් එයා විඩාවටපත් වෙනවා. ඊළඟට ශරීරය වර්ධනය අඩු වෙනවා. එතකොට යකඩ ඌණතාවය ඇති වුණාම යකඩ ඌනතාවේ ඇති වුණාම පුද්ගලයා කෙරෙහි මෙන්න මේ වගේ බලපෑම් ඇති වෙනවා. ඉතින් අපි දැන් බලමු මේ ඌනතාවේ ඇති වෙන්න හේතු මොනවාද කියලා. මේ පුද්ගලයා කොච්චර යකඩ ආහාර ගත්තත් සමහර වෙලාවට එයා තුළ යකඩ ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. යකඩ අඩංගු ආහාර ගත්තා. මොකද හේතුව අපි දන්නවා යකඩ අවශෝෂණය වෙන්න අවශ්‍ය පෝෂක කොටස් අපේ අනිත් ආහාරත් එක්ක එකතු වෙන්න ඕනේ නේද? ඉතින් යකඩ අඩංගු ආහාර නොගැනීමත් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් යකඩ අඩංගු ආහාර නොගැනීමත් හේතුවක් වෙනවා. ඕන ගත්තේ නැහැ. ඒත් යකඩ අවශෝෂණයේ යකඩ අඩංගු ආහාර අරගෙන යකඩ අවශෝෂණයට අවශ්‍ය පෝෂක කොටස් ලබා ගත්තේ නැත්නම් ඕන අපේ ශරීරයට යකඩ ලැබෙන්නේ නැහැ. ඊළඟට වැරදි ආහාර පුරුදු නේද? අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ ගෙදර අය ප්‍රධාන ආහාර වේලේ පැයක් දෙකක් යන කලින් ඒගොල්ලෝ තේ එකක් බොනවා. ඔන්න තේ එකක් බිව්වම අර ප්‍රධාන ආහාර වේලේ ලබාගත් දේවල් මේ ලැබින්නේ නැති ඒක නිසා. ඉතින් අර යකඩ අවශෝෂණයට අවශ්‍ය සාධක තියෙනවන්නේ නේද? මේ සාධක අපි කොච්චර ලබා ගත්තත් අර තේ එක නිසා තේවල තියෙන මේ තැනේට කියන මේ රසායනික ද්‍රව්‍ය නිසා අර තේ එක බොන එකකින් අපිට වැඩක් නැහැ. තේ එක බොන එකකින් වැඩකුත් නැහැ. ඒ වගේම ආහාර ලබා ගත්ත එකකින් වැඩක් නැහැ. තේ එක බීලා අපේ බඩ පිරුණට වැඩක් නැහැ. අපි ආහාරය ලබා ගත්ත එකේ ආහාර වේලේ ලබා ගත්ත යකඩ වලින් වැඩකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ ආහාර පුරුදු අපි ඇති කර ගන්න ඕන හොඳ ආහාර පුරුදු. ඒ වගේම සමහර වෙලාවට මේ අපිට පණු රෝග තියෙනවානේ. මේ පණු රෝග වගේ දේවල් ඊළඟට මේ ආන්ත්‍රයේ ලේ ගැලීම් වගේ රෝග නිසා යකඩ අඩු වෙන්න පුළුවන්. යකඩ බැහැර වෙලා යන්න පුළුවන් නේද? ලේ ගැලීම් රෝග නිසා. ඊළඟට මේ දේවල් ගැන අපි වැඩියෙන් සැලකිලිමත් වුණොත් දුවේ පුතේ මේ යකඩ ඌනතාවය වළක්වා ගන්න පුළුවන් නේද? ගොඩක් වෙලාවට දැන් අපි දන්නේ නැහැ නේ මේ යකඩ අපි කොච්චර ආහාර ගත්තත් යකඩ අඩංගු ආහාර ගත්තත් අපිට මේවා ශරීරයට ලැබෙනවද නැද්ද කියලා. අපි දැන් බලමු මේ යකඩ මේ අඩංගු ආහාර ගත්තට මේ බලපෑම අවම කරන්න කලින් පුළුවන් දේවල් මොනවද කියලා යකඩ වලින් අපිට එන බලපෑම නේද? යකඩ මේ අඩු වුණාම යකඩ බහුල අඩංගු ආහාර දිනපතා භාවිතා කිරීම ගැන අපි කිව්වා නේද? අපි දන්නවා දිනපතාම අපිට පුළුවන් මේ කොළ ජාති නේද, එළවලු නේ, පළතුරු, විරට් බෝංචි, රටකජු, පාස් බිත්තර, නිවුඩු සහිත ධාන්‍ය මේ වගේව යකඩ අඩංගු ආහාර. මේ අඩංගු ආහාර අපිට ලබා ගන්න පුළුවන් අපේ මේ ඌනතාවේ අඩු කරගන්න. ඊළඟට දුවේ පුතේ අපි දන්නවා ඔය සායන වලට එහෙම යනවන්නේ දරුවන් ලැබෙන ඉන්න අම්මලා මේගොල්ලන්ට ලබා දෙනවා සායනින් යකඩ පිටි නේද? යකඩ පිටි ලබා දෙනවා සායනින් නේද? මේවා නියපිටි විදිහට ලබා ගන්න ඕන තමන්ට ලැබෙන්න ඉන්න දරුවා වෙනුවෙන්. ඊළඟට ප්‍රධාන ආහාර වේල් ගැනීමෙන් පස්සේ මං කිව්වත් වගේ පැය එකක් දෙකක් අතර කාලයක් තුළ මේ යකඩ අවශෝෂණයට බාධා වෙන දේවල් තේ කෝපි වගේ දේවල් ගන්නෙ නැහැ. ගත්තොත් එහෙම අපි ගත්ත ආහාරයෙන් ඇති වැඩක් නැහැ නේ. මං අර පැහැදිලි කරලා දුන්නානේ ඔයගලන්ට නේද? ඊළඟට ගොඩක් වෙලාවට මේ යකඩ අවශෝෂණය පහසු කරන ද්‍රව්‍ය තියෙනවනේ නේද? දෙහි වගේවා නේ. මේ දෙහි වගේවා අපි ආහාරයට එකතු කරගන්න ඕන. අපි යකඩ අඩංගු ආහාර ගත්තට වැඩක් නැහැ. දෙහි වගේ දෙයක් ආහාරයට එකතු කරගත්තේ නැත්නම් ඔන්න යකඩ අවශෝෂණයට ඒ කියන්නේ දෙහි වගේ දෙයක් අවශ්‍ය වෙනවා නේද? ඊළඟට යකඩ එක්කලද ආහාර තෝරා ගන්නත් අපි දැනගන්න ඕන මොන වගේ දේවල් වලද යකඩ තියෙන්නේ කියන එක නේ. මේක අවබෝධයක් නැත්නම් අපි යකඩ අඩංගු ආහාර ගත්තා කියලා දන්නේ නැහැ අපි නේද? ඊළඟට අපි දන්නවා ඕගොල්ලෝ මේ මෙච්චර දසක් රජයෙන් ලබා දෙන පාසල් ළමුන්ට ලබා දෙන යකඩ පෙති ලබා ගත්තා නේද? ඉතින් යකඩ පෙතිත් එක්ක අපි විටමින් සී පෙත්තකුත් ඔයගලන්ට දුන්නානේ නේ, මතක ඇති නේද? ගේ මේ ඔයගලන්ට මේ නිවාඩු කාලේ දිබොන්න සති හතරට හරියන්න මේ යකඩ පෙති විටමින් සී පෙති දෙනවා නේද? ඉතින් මේවා දෙන්නේ ඕගොල්ලන්ගේ යකඩ මේ ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබා ගන්න. ඒ කියන්නේ පාසල් දරුවන් නිරෝගීව තියාගන්න තමයි මේ විදිහට යකඩ අඩංගු මේ විදිහට මේ යකඩ පෙති සහ විටමින් සී පෙති ලබා දෙන්නේ ඕගොල්ලන්ට. ඊළඟට අපි දැන් බලමු මේ යකඩ අඩංගු ආහාර ගැන ඕගොල්ලන්ට අවබෝධයක් තියෙනවනේ නේද? ඕගොල්ලෝ දන්නවනේ යකඩ අඩංගු ආහාර මොනවද කියලා නේද? පලා වර්ග ගැන කිව්වා, සත්ව ආහාර, ධාන්‍ය, තනිල භෝගනේ, මේවා ගැන ඕගොල්ලෝ දන්නව නේද? ඔන්න ඕගොල්ලෝ එහෙනම් අද ඉඳලා යකඩ අඩංගු ආහාර කොහොමද ලබා ගන්න කියලා දැනගෙන ආහාර වේල් ලබා ගනී නේද? ඊළඟට අපි දැන් බලමු විටමින් A ඌනතාවය. විටමින් A ඌනතාවය කිව්වම ඕගොල්ලන්ට පැහැදිලිව මතක තියෙන්න පුළුවන් විටමින් A කිව්වම ඇස් ගැන නේද? ඔන්න විටමින් A ඌනතාවය මේ ගොඩක් වෙලාවට ඇස් වලට බලපානවා නේද? අපි දැන් බලමු විටමින් A ඌනතාවය ඇතිවීමට හේතු මොනවාද කියලා. ගොඩක් වෙලාවට ලදරුවන්ට මව්කිරි ප්‍රමාණවත් තරම් කාලයක් ලබා නොදී, මේ කියන්නේ වැඩි කාලයක් අම්මලා ළමයින්ට මව්කිරි දුන්නේ නැත්නම් ඔන්න විටමින් A අඩු වෙන්නත් පුළුවන්ලු. ඊළඟට ආහාර නිසි ලෙස ගබඩා නොකිරීම නේද? ආහාර නිසි ලෙස ගබඩා නොකිරීමෙන් විටමින් A විනාශ වෙලා යන්න පුළුවන් නේද? ඊළඟට ආහාර පිටියර කිරීමේ වැරදි පුරුදු. දැන් ඕගොල්ලෝ දන්නවා අපි ආහාර වැඩි වේලාවක් පිස්සොත් එහෙම පිසීම කළොත් එහෙම අපිට මේ ආහාරයේ තියෙන පෝෂක කොටස් ලැබෙන්නේ නැහැ, විනාශ වෙලා යනවා නේද? ඊළඟට පණුව ආසාද නැති වුණොත් එහෙමයි නේද? ඒවා උරා ගන්නවා. ඊළඟට ප්‍රමාණවත් තරම් විටමින් ඒ අඩංගු ආහාර ලබා නොගැනීමත් විටමින් ඒ උනතාවයට හේතුවක් වෙනවා නේද? අපි බලමු විටමින් ඒ අඩු වුණාම මොනවද අපිට තියෙන බලපෑම් කියලා. මං කිව්වා වගේ තමස්සන්ධතාවය ඇති වෙනවා නේද ඇස් රෝගරේ. ඊළඟට ඇසේ බීටෝලප් ඇති වෙනවා. ඊළඟට අපි දන්නවා ඇසේ වියලිභාවයක් ඇති වෙනවා. එතකොට විවිධ රෙඩ රෝග ඇති වෙනවා මේ ඇස්වලට නේද? ඊළඟට ඇස් පෙනීමේ දුර්වලතාවය, ඊළඟට සෙම්පතිෂාව වගේ සසර මාර්ගයේ රෝග ඇති වෙනවා විටමින් ඒ අඩු වුණාම. ඊළඟට පාචනයට පහසුවෙන් ගොදුරු වෙන ඕන්න ඔය විදිහට විටමින් ඒ අඩු වුණාම පුද්ගලයාට විවිධ බලපෑම් ඇති කරනවා ඕගොල්ලන්ගේ ශරීරය තුල නේද? අපි දැන් බලමු විටමින් ඒ අඩු වුණාම පුද්ගලයාට ඇති කරන මේ බලපෑම් අවම කරන්නේ කොහොමද කියලා. එතකොට අපිට පුළුවන් විටමින් ඒ බහුල කහ පැහැති හා තද කොළ පැහැති එළවලු හා පළතුරු දෛනිකව ආහාරයට ගන්න. මොනවද? විටමින් ඒ බහුල කහ පැහැති හා තද කොළ පැහැති එළවලු හා පළතුරු දෛනිකව ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම රජයෙන් නොබිලේ ලබා දෙන විටමින් ඒ මාත්‍රාව නිසි පරිදි ලබා ගන්න පුළුවන්. අපි දන්නවා පොඩි ළමයිට විටමින් ඒ මාත්‍රාවක් ලබා දෙනවා නේද? මේක හරියට වෙලාවට ලබා ගන්න ඕනේ. ඊළඟට දරුවෙකු ඉපදිලා මුල් දින කීපය තුළ මව්කිරි හොඳට ලබා දෙන්න ඕනේ. මොකද මව්කිරිල තියෙන කොලෙස්ටරෝල් වල විටමින් ඒ බහුලව තියෙනවා. ඉතින් මේව ගැන සැලකිලිමත් වුණොත් එහෙම අපිට මේ විටමින් ඒ ඌනතාවය ගැන හොඳින් ඉගෙනගෙන අපි විටමින් ඒ ඌනතාවය වළක්වා ගන්න පුළුවන් නේද? මේව ගැන දැනගත්තොත් එහෙම නේද? අපි අනිවාර්යයෙන්ම දන්නවනේ දැන් විටමින් ඒ අඩංගු ආහාර මොනවාද කියලා. එතකොට තදකොළ පැහැති එළවලු පළතුරු නේද? පලා වර්ගනේ. ඊළඟට එළවලු පලා වර්ග, ඊළඟට තැඹිලි පාට කහ පාට මේ පලා වර්ග නේ, මේ කහ පාට පළතුරු එළවලු මේ වගේ ලබා ගන්න පුළුවන්. සත්ව ආහාර ලබා ගන්න පුළුවන් නේද? ඊළඟට ධාන්‍ය වර්ගනේ, මේ වගේ අපි ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි මේ විටමින් ඒ ඌනතාවය ආවම කරගන්න කටයුතු කරන්න පුළුවන් අපේ මේවා දැනගෙන කටයුතු කිරීම තුල නේද? ඊළඟට අපි බලමු තුන්වෙනි ඌනතාවේ තමයි අයඩින් ඌනතාවේ. අයඩින් ඌනතාවේ ඇතිවීමට හේතු විදියට අපිට දක්වන්න පුළුවන් පුදුවේ පුතේ ආහාර මගින් ප්‍රමාණවත් තරම් අයඩින් ලැබෙන්නේ නැත්නම් නේද? අපි අයඩින් හරියට ලබා ගත්තේ නැත්නම් ඔන්න අයඩින් ඌනතාවේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මුහුදු පැලැටි වැනි ආහාරයේ තියෙනවා නේද? මේවා ජනප්‍රිය නැහැනේ. අපි ඒවා ආහාරයට ගන්නෙ නැහැ. ඒ නිසාත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට කඳුකර ප්‍රදේශවල තියෙන පස්සෝදා යෑම නිසා අයඩින් අඩු වෙන්න පුළුවන් නේද? ඊළඟට අයඩින් අඩංගු ලුණු අපි කොච්චර පාවිච්චි කරත් වැඩක් නැහැ. උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම අයඩින් අඩංගු ලුණු වල තියෙන මේ අයඩින් විනාශ වෙලා යන්න පුළුවන්. ලිපාසල එහෙම මේ ලුණු තිබ්බොත් එහෙම විනාශ වෙලා යන්න පුළුවන් අධික උෂ්ණත්වයේ නිසා නේද? ඊළඟට අපි බලමු දුවේ පුතේ මේ මොනවාද මේ අයඩින් අඩු නම් පුද්ගලයාට ඇති වෙන රෝග කියලා, මොන වගේ දේවල්ද ඇති වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම තයිරොක්සින් නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම ගලගණ්ඩය ඇති වෙනවා. ගලගණ්ඩය කියන රෝගය ඇති වෙනවා. ඊළඟට බුද්ධි සංවර්ධනයත් අඩු වෙනවා. ඒ නිසා ඉගෙනීමට මැලිබක් මේ දක්වනවා. ඊළඟට උසයාම අඩු වෙනවා, මිටි වෙනවා නේද? මෙන්න මේ දේවල් අයඩින් ඌනතාවේ නිසා පුද්ගලයා තුළ ඇති වෙන්න පුළුවන් නේද දරුවනි? ඊළඟ අපි බලමු දැන් ඊළඟට බලපෑම අවම කරන්න මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් අයඩින් මිශ්‍රිත ලුණු භාවිත කරන්න නේද? ලුණු භාවිත කරන්න පුළුවන්. එතකොට මුහුදු මාළු, මුහුදු පැලෑටි ආහාරයට කරගන්න පුළුවන් නේ අපිට. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අයඩින් ඌනතාවේ වළක්වා ගන්න. එතකොට අපි දන්නවා දැන් අයඩින් අඩංගු ආහාර මොනවාද කියලා නේද? පලා වර්ග, මුහුදු පැලෑටි නේ, අයඩින් මිශ්‍රිත ලුණු, මුහුදු මාළු, ඒ වගේවා අපි ලබාගෙන එහෙනම් අයඩින් ඌනතාවේ අඩු කරගන්න කටයුතු කරන්න පුළුවන් අපිට නේද? ඊළඟට අපි බලමු කැල්සියම් ඌනතාවය ගැන. කැල්සියම් ඌනතාවය කිව්වම අපිට මතක් වෙනවා දත් ටික ගැන නේද? කැල්සියම් අඩු වුණාම ඔන්න දත් කැඩෙනවා කියනවා නේද? දත්වලට නිසි පෝෂණයක් නැහැ කියනවනේ. ඉතින් ওই විදිහට කැල්සියම් ඌනතාවය නිසා අපිට දත් රෝග ඇති වෙනවා කියලා අපි ටිකක් දන්නවා. අපි දැන් බලමු කැල්සියම් ඌනතාවයට හේතු මොනවාද කියලා. අනිවාර්යයෙන්ම කැල්සියම් අඩංගු ආහාර ගත්තේ නැත්නම් නේද කැල්සියම් ඌනතාවය ඇති වෙන්නේ. ඒ වගේම කැල්සියම් අවශෝෂණයට බාධා කරන ආහාර ද්‍රව්‍ය වැඩිපුර ගත්තත් එහෙම වෙනවා නේද? ඉතින් එතකොට අර ආහාර අතර මේ අන්තර් සම්බන්ධතාවය ගැන දන්නේ නැතුව ආහාර ගත්තොත් ඔන්න කැල්සියම් ඌනතාවය ඇති වෙන්නත් පුළුවන් නේද? ඊළඟට අපි බලමු පුද්ගලයන්ට කොහොමද මේ කැල්සියම් ඌනතාවය මේ බලපාන්නේ කියලා නේද? ලෙඩ රෝග ඇති වෙනවනේ අනිවාර්යයෙන්ම නේ. අස්ති පහසෙන් බිඳෙනවා, දත් දිරා යනවා, ඊළඟට වර්ධන ඌනතාවය ඇති වෙනවනේ. ඔන්න ඔස්ටියෝපොරොසිස් එහෙම ඇති වෙන්න පුළුවන් කැල්සියම් අඩු වුණාම නේද? එතකොට අපි දැන් දන්නවා කැල්සියම් අඩු වුණාම ඇති වෙන ලෙඩ රෝග ගැන. ඒ නිසා ඒ ගැන හොඳට කල්පනා කරලා හොඳට කැල්සියම් අඩංගු ආහාර අපි ගන්න ඕනේ. ආහාර ගන්නකොට අපි දැන් බලමු දුවේ පුතේ මේ කැල්සියම් අඩංගු ආහාර වලින් මේ තියෙන බලපෑම, මේ කැල්සියම් අඩංගු ආහාර ගත්තේ නැත්නම් වෙන බලපෑම අඩු කරන්න මොනවද කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් කැල්සියම් බහුල ආහාර පරිභෝජනය කරන්න පුළුවන්. ඒ වගේම විටමින් D අඩංගු ආහාර ගන්න ඕනේ නේද? එතකොට ඒ වගේම මම අර කලින් කිව්වේ කැල්සියම් අවශෝෂණයට බාධා කරන ආහාරද අපි වැඩිපුර ගන්නවා කියලා. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් කැල්සියම් අඩංගු ආහාර අවශෝෂණයට අවශ්‍ය වෙන ආහාර ද්‍රව්‍ය ගන්න. එතකොට කැල්සියම් අවශෝෂණයට වැඩියෙන් අවශ්‍ය වෙනවා කැල්සියම් අවශෝෂණය වැඩි කරන ආහාර ද්‍රව්‍යයක් විදිහට ලැක්ටෝස් අඩංගු ආහාර. ඉතින් අපිට පුළුවන් ලැක්ටෝස් අඩංගු ආහාර ගන්න හොඳට කැල්සියම් අවශෝෂණය කරගන්න ශරීරය තුළ. ඒ අනුව ආහාර අතර අන්තර් සම්බන්ධතාවය ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕන අපිට නේද? ඊළඟට දුවේ පුතේ අපි දැන් ඉගෙන ගත්තනේ මේ කැල්සියම් ගැන. ඉතින් කැල්සියම් අඩංගු ආහාර ගැනත් අපි දැන් දන්නව නේද? කිරියාශ්‍රිත නිෂ්පාදනය, පලා වර්ග, කොළ වර්ග, සත්ව ආහාර වර්ග, කුඩා මාළු, හාල් මැස්සෝ මේවා කැල්සියම් අඩංගු ආහාර විදිහට අපි දැන් දන්නවා. ඉතින් අපි දැන් අපේ ආහාර වේලට මේ ආහාර ද්‍රව්‍ය එකතු කරගෙන කැල්සියම් මූණතාවයේ වැලකිලා ඉන්න අපිට පුළුවන් මේවා ඉගෙන ගැනීම තුළ නේද? ඉතින් මේකෙන් එහෙනම් කැල්සියම් මූණතාවයේ අඩු කරගන්න අපිට උත්සාහයක් ගන්න පුළුවන් නේද? මේ දේවල් ගැන අවබෝධයක් ලබා ගැනීම තුළ. ඊළඟට අපි බලමු දුවේ පුතේ සින්ක් උණතාවය ගැන. සින්ක් උණතාවය ගැන කියනකොට දුවේ පුතේ අපි දන්නව ප්‍රතිශක්ති වෙනන පද්ධතියට ඒක ශක්තිමත් කරන්න, ඊළඟට කාබෝහයිඩ්‍රේට් දහනය කරන්න උපකාරී වෙනවා සින්ක්. මොන අපි දන්නෙම නැති දෙයක් නේද? අපි වැඩියෙන් සැලකිලිමත් වෙන්නේ නැහැ ඔය ගැන. ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කරන්න කාබෝහයිඩ්‍රේට් දහනයට උපකාරී වෙන ඔන්න සින්ක්. එතකොට ඒ වගේම ගොඩක් වෙලාවට අපේ සෛල චක්‍රය උත්තේජනය කරන්න, ඒ කියන්නේ සෛල බෙදීමට වර්ධනය කරන්න, නව සෛල බිහි වෙන්න නේද, මේ වැදගත් සංසිඳින්න වලට මේ සින්ක් අපේ ශරීරයට උපකාරී වෙනවා. ඒ වගේම සින්ක් උණතාවය නිසා රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි. යයි ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් නැහැ කියන්නේ රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි නේද? එතකොට ශාරීරික වර්ධනයත් අඩු වෙනවා නේ. ඒ නිසා ඒ වගේම සින්ක් තියෙන ආහාර විදිහට අපි මේ විදිහට මේවා ඉගෙන ගන්නවා. මෙන්න මේ විදිහට රතු පැහැති මස් වර්ග, ඊළඟ රටකඳු, බෝංචි, ප්‍රෝටීන් බහුල ආහාර, මුහුදු ආහාර, මේ වගේ දේවල් වල සින්ක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා නේද දරුවනේ? ඊළඟට අපි බලමු පෝෂණ ගැටළු වළක්වා ගැනීමට අපිට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි දැන් මෙච්චර වෙලා ඉගෙන ගත්තනේ නේද මේ ඌණතා රෝග මොනවද කියලා, පෝෂණ ගැටළු මොනවද කියලා. අපිට මෙන්න මේ විදිහට පෝෂණ ගැටළු වළක්වා ගන්න පුළුවන් දුවේ පුතේ. දරුවෙකුට ඉපදිලා මුල් දින කීපය තුල මව්කිරිවල තියෙන මේ කොලෙස්ටරෝල් නැත්නම් විටමින් A බහුලව තියෙන මේ කොටස් ලබා දෙන්න පුළුවන් දරුවන්ට. ඒ ගැන ගර්භණී මව්වරු දැනුවත් කරන්න පුළුවන් තමන්ගේ දරුවා ලැබුණාට පස්සේ මුල් දින කීපය තුල අනිවාර්යයෙන්ම මව්කිරි හොඳින් ලබා දෙන්න කියලා, දරුවන්ට හොඳින් ලබා දෙන්න කියලා මව්වරු දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ අපිට පුළුවන් දරුවන් ලැබුණු අම්මලා මාස 6 සම්පූර්ණ වන තෙක්වත් දරුවන්ට මව්කිරි ලබා දෙන්න පුළුවන් නේද? ඒවා දැනුවත් කරන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් වෙලාවට මේ රජයේ සේවයේ යෙදෙන මව්වරුන් එහෙම ඉන්නවා නම් නේද, රජයේ සේවයේ ඉන්න දරුවන් ලැබෙන ඉන්න මව්වරුන්ට නිවාඩු ලබා දෙනවා නේද? දරුවන්ට මව්කිරි ලබා දීම ගැන අවධානය යොමු කළා තමයි මේ නිවාඩු ලබා දෙන්නේ දින 84ක නිවාඩුවක් නේද? ඒ වගේම දිනපතා ප්‍රමාණවත් තරම් ආහාර ගන්න ඕනේ නේද? පෝෂණ ගුණයෙන් වැඩි සම්බර ආහාර වේලක් දිනපතා ගන්න ඕන මේ පෝෂණ ගැටළු වළක්වා ගන්න නම්. ඊළඟට හැකි සෑම විටම ස්වභාවික ආහාර ගන්න ඕනේ නේද? අධික සෙල් නේද, අධික සීනි, ඊළඟ ක්ෂණික ආහාර මේ වගේ දේවල් අඩු කරන්න ඕන. එතකොට අපේ ශරීරය තුළ ඉන්න මේ පෝෂණ ගැටළු අඩු කරගන්න පුළුවන්. ඊළඟට ආහාරයේ වැඩිපුරම ආහාර වැඩිපුරම තියෙන කාලවල තියෙනවානේ ඔය ගොඩක් වෙලාවට ඔය මේ කන්නේට හැදෙන දේවල් නේද, අඹ, රඹුටන්, දියුල්, ඊළඟට අලිගැට peer මේ වගේ බහුලව තියෙන කාලවලදී අපි ඒවා ආහාරයට වැඩිපුර එකතු කරගන්නවා. මොකද ඒවා ගන්න බෑනේ අනිත් කාලවලදී නේද? ඒවා හැදෙන කාලවල තියෙනවනේ. ඉතින් මේ කාලවලදී අපි මේ දේවල් ආහාරයට එකතු කරගන්නවා. ඊළඟට ඕගලන්ට ඔය විවිධ මාධ්‍ය වලින් කියනවානේ මේ දේවල් හොඳයි කියලා. දැන් කියනවා නූඩ්ල්ස් හොඳයි නේද, නෝ චිකන් සුප් කැට හොඳයි, ওই විදිහට කියනවානේ. ඉතින් මේවා ගැන හොඳට අවබෝධයෙන් හිතුව තමයි අපි ආහාරය ගන්න ඕනේ නේද? මේවා හොඳයි කිව්වට මේ වගේ පෝෂණය කොයි වගේද කියලා හොඳ අවබෝධයකින් තමයි ආහාර ගන්න ඕනේ. මොකද මේවා වෙළඳ දැන්වීම විතරයි, ප්‍රචාරය කරන දේවල් විතරයි නේද? මේවා හොඳයි කියලා අපිට හිතන්න බෑනේ නේ. ඉතින් ඒ නිසා අපි 얘ගෙන වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට ප්‍රධාන වැඩේ තමයි දෛනිකව නිරෝගී පුද්ගලයෙකුට අවශ්‍ය වෙන ජලයේ ලීටර එකමාරක් දෙකක් අවශ්‍ය වෙනවා නේද? මේ ප්‍රමාණය අපි ගන්න ඕන අනිවාර්යයෙන්ම අපේ ශරීරයට පෝෂණ ගැටළු වළක්වා ගන්න නේද? ජලයේ ලීටර එකමාර දෙකක් අතර ප්‍රමාණයක්වත් අපි සෑම විටම පානය කරන්න ඕන. ඒ වගේම මොනවා කරත් වැඩක් නැහැ, දිනපතා ව්‍යායාම වල නිරත වීම වඩා වැදගත් වෙනවා නේද? අපි කෑම අරගෙන හොඳට කෑම අරගෙන එක තැන විතර හිටියොත් එහෙම අපි හොඳට මහත් වෙලා ශාරීරිය විහෙසරපත් වෙන්නේ නැති නිසා අපිට වැඩක් කරගන්න බැරි වෙනවා එතකොට නේද? ඒ නිසා දිනපතා ව්‍යායාම නිරත වීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම අපි ගන්න ආහාර අපි කරන කාර්ය ප්‍රමාණය අනුව ගන්න ඕනේ නේද? දෛනිකව කැලරි අවශ්‍යතාවය ඊටවන ලෙස තමයි අපි ආහාර ගන්න ඕනේ. අපි වැඩියෙන් වැඩ කරන්නේ නැත්තම් වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? එතකොට අපි කරන වැඩ අනුව අපි ගන්න ආහාර ප්‍රමාණය ලබා ගන්න ඕන. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් දුවේ පුතේ පෝෂණ උනත නැත්තම් පෝෂණ ගැටලු වළක්වා ගන්න කටයුතු කරන්න. ඊළඟට දුවේ පුතේ අපි කතා කරනවා පෝෂණ උනතාවේ විෂම චක්‍රය ගැන. මොකද්ද පෝෂණ උනතාවේ විෂම චක්‍රය? පෝෂණ උනතාවේ විෂම චක්‍රය කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙන එකක්. මොකද මව මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන නිසා ඇයට උපදින දරුවා බර අඩු දරුවෙක් වෙනවා. ඉතින් ඒ දරුවා ගැහැණු දරුවෙක් නම් යෞවන වේදී මිටි බව සහ බර අඩු වීම මගින් ඇය මාතෘත්වයට පත්වන විටත් ඒ වයස වන විටත් පෝෂණ උනතාවයෙන් පෙළෙනවා නම් ඇය විසින් බිහි කරනු ලබන දරුවන් පෝෂණ උනතාවේ ඇති දරුවන් බවට පත් වෙනවා. එතකොට මේක චක්‍රාකාරව සිදුවන නිසා මේක පෝෂණ උනතාවේ විෂම චක්‍රයක් විදිහට දක්වනවා. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් අපි මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙනවා. ඔන්න අපි මව බවට පත් වෙනවා. එතකොට මේ මව බවට පත් වෙනකොට ඒ කාලය තුලත් මෙයා මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම් එයාට ඇති වෙන දරුවත් මන්ද පෝෂණයේ පෙළෙන දරුවෙක් වෙනවා. ඔන්න එතකොට චක්‍රයක් විදිහට මේක යනවා. ඒ නිසා මේක මන්ද පෝෂණයේ විෂම චක්‍රය කියලා නැත්නම් පෝෂණ උනතාවේ විෂම චක්‍රය කියලා මන්ද පෝෂණය නිසා ඇතිවන මේ පෝෂණ උනතාවේ විෂම චක්‍රය කියලා අපි මේක හඳුන්වනවා. එතකොට නිරෝගී පරපුරක් බිහි කරත් එහෙම මේ පෝෂණ උනතාවේ විෂම චක්‍රය අපිට බිඳින්න පුළුවන් නේද? අපි මෙන් තරුණ වියේ ළමයි ඉන්නවනේ. මේ තරුණ වියේ ගැහණු දරුවන් යෞවන කාලේ හොඳ පෝෂණය ලබා ගත්තොත් එයා මන්ද පෝෂණයට පත් වෙන්නේ නැහැනේ. එතකොට එයා හොඳ මාතෘත්වයක් ලබා ගන්නවා. එතකොට එයාට ලැබෙන දරුවත් හොඳ පෝෂණ තත්ත්වයක යුතු දරුවෙක් වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මන්ද පෝෂණයේ විෂම චක්‍රය බිඳේලන්න නේද? ඊළඟට අපි බලමු ගර්භණී කාලය තුල මවගේ බර ප්‍රමාණවත් තරම් වැඩි නොවීමට මොනවාද හේතු කියලා. එහෙම හේතුව තමයි අපි දක්වනවා අනිවාර්යයෙන්ම අර මාතෘ මන්ද පෝෂණය. එහෙම හේතුවක් විදිහට අපි දක්නට ලැබෙනවා අපිට මාතෘ මන්ද පෝෂණය. අම්මා මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙන්නෝ නම් එහෙම වෙන්න පුළුවන්. ඊළාට මවට වැළඳෙන විවිධ රෝග තත්ත්වය, රක්තහීනතාවය, දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ දේවල් බලපානවා. ඒ වගේම ප්‍රමාණවත් තරම් පෝෂණයක් ලබා ගත්තේ නැත්නම්, ඊළඟට ළමා හා යෞවන කාලයේදී නිසි පෝෂණයක් ලබා ගත්තේ නැත්නම්, ඔන්න අම්මා නිසි පෝෂණයක් ලබා ගත්තේ නැත්නම් මේ හේතුව බලපාන්න පුළුවන් දරුවාගේ මේ බර කෙරෙහි නේද? එතකොට ඉපදින දරුවාගේ බර කෙරෙහි එයාගේ මන්ද පෝෂණ තත්ත්වය කෙරෙහි බලපාන්න පුළුවන්. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම උපත් බර දරුවෙකුගේ උපත් බර 2.5ට වඩා වැඩි වෙන්න ඕන. අඩු බර දරුවන් විදිහට තමයි 2.5ට වඩා අඩු නම් සලකන්නේ නේද? එහෙම වුණොත් එහෙම උපත් බර අඩු නම් අපි දන්නවා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා නේද? ඒගොල්ලෝ ගොඩක් වෙලාවට උපතේදී අඩු බර දරුවන් කායික මානසික සහ චර්යාමනී දුර්වලතාවයන් දක්වන ලැබෙන දරුවන් තමයි මේ උපත් බර අඩු දරුවන් නේද? ඉතින් මේ වගේ දේවල් අපිට දක්නට ලැබෙන්නේ මේ මන්ද පෝෂණය නිසා ඇති වෙන්න පුළුවන් හේතු නිසා තමයි ගොඩක් වෙලාවට මේ බර අඩු වෙන්නේ දරුවන්ගේ නේද? ඉතින් ඒ නිසා අපි මන්ද පෝෂණ තත්ත්වයෙන් මිදිලා හොඳ පෝෂණ තත්ත්වයක යුතු ආහාර වේලක් ලබාගෙන හොඳ දරුවන් නැත්තම් හොඳ බරක් තියෙන හොඳ නිරෝගීමත් දරුවන් බිහි කරන්න තමයි අවශ්‍ය වෙන්නේ මේ දේවල් අපි ඉගෙන ගැනීම තුල නේද? ඉතින් දුවේ පුතේ අද මේ පාඩමෙන් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති කොයි වගේ පෝෂණයක්ද ඕගොල්ලෝ ලබා ගන්න ඕන? මේ කාලය තුල කොයි වගේ පෝෂණයක් ලබා ගන්න ඕනද? මොන වගේ ආහාර වේලද අපේ ආහාර වේල් වලට එකතු කරගන්න ඕන? එතකොට අපේ ආහාර වේල් වල එකතු කරගන්න දේවල් අවශෝෂණයට මොනවද කරන්න ඕන කියන දේවල් ඕගොල්ලෝ මේකෙදි ඉගෙන ගත්තා නේද? ඉතින් අපි දැන් ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කරලා බැලුවොත් එහෙම දුවේ පුතේ අපි මුලින්ම පෝෂ්‍යදායී ආහාරයක වැදගත්කම ගැන ඉගෙන ගත්තා නේද? ඊළඟට පෝෂ්‍ය පදාර්ථ කොටස් දෙකක් තියෙනවා කියලා ඉගෙන ගත්තා නේද? ඒ වගේම අපි ශුද්‍ර පෝෂක අවස්ථා දෙකක් ගැන ඉගෙන ගත්තා නේ. ඊළඟට පෝෂණ ගැටලු වළක්වා ගන්න කොහොමද? පෝෂණ උනතා විෂම චක්‍රය ගැන මන්ද පෝෂණය ගැන වැඩිපුරම ඉගෙන ගත්තා නේද? ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්තා මේ පාඩම තුල. ඉතින් මේ ඉගෙන ගත්ත දේ හොඳින් ප්‍රයෝජනෙට අරගෙන ඔයගලගේ ජීවිතයටත් එකතු කරගෙන ඉන්න තියලා තමයි මම නම් හිතන්නේ නේද? අපි දැන් බලමු දුවේ පුතේ ඔයගොල්ලෝ මේ ඉගෙන ගත්ත දේවල් ඔයගලගේ පේපර් එකට මොන වගේ දේ දෙන්නේ කියලා නේද? මොන විදිහට දෙන්නේ කියලා නේද? මේ ඔයගලගේ පේපර් එකට ගොඩක් වෙලාවට කෙලින්ම අහන්නේ නැහැ මන්ද පෝෂණේ කියන්නේ මොකද්ද? පෝෂණ උනතා රෝග මොනවද? මේ විදිහට කෙලින්ම ඔයගලගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඔයගලගෙන් අහන්නේ යම්කිසි විස්තරයක් දීලා ඒ විස්තරය අනුව ප්‍රශ්නයක් දෙකක් අහන්න පුළුවන් ඒ කොටස් තුල තියෙන දේවල් ඇතුළත් කරලා. මෙන්න මේ විදිහට අහන්න පුළුවන් දුවේ පුතේ ප්‍රශ්න. නව යෞවනයෙක්ගේ ආහාර රටා පිළිබඳව සිසුවෙක් ඉදිරිපත් කර ඇති අත්පත්‍රිකාවත කොටසක් පහත දැක්වේ. ඔන්න නව යෞවනයෙක්ගේ ආහාර රටා ගැන ළමයෙක් ඉදිරිපත් කරපු සිසුවෙක් ඉදිරිපත් කරපු පත්‍රිකාව කොටසක් විදිහට මෙන්න මේක දක්වලා තිනවා. ඒකේ මේ විදිහට තියෙනවා. ලුණු සීනි සහ මේද වැඩිපුර ආහාර භාවිතය අඩු කරන්න. බත් අල වර්ග වැනි ආහාර පරිභෝජනය කරන්න. ඊළඟ ධාන්‍ය වර්ග කිරි ආහාර සහ මාළු ආහාරයට ගන්න. පළතුරු සහ එළවලු වැඩිපුර කෑමට ගන්න. කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් අඩංගු ආහාර වර්ග වැඩිපුර ගන්න. ගැහැණු ළමයින් විශේෂයෙන් යකඩ අඩංගු ආහාර වැඩියෙන් පරිභෝජනය කරන්න. ඊළඟට මද්‍යසාර මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. උතුරුවා නිවාගත් පිරිසුදු ජලය පානය කරන්න. කියලා ඔන්න ඔය විදිහට විස්තරයක් දෙනවා. ඒකල්ලා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නව යෞවනයන් සඳහා වැඩි වශයෙන් කැල්සියම්, ෆොස්ෆරස් සහ විටමින් අඩංගු ආහාර ගැනීමට යෝජනා කිරීමට හේතු මොනවද? ඔන්න මෙයා මේ පත්‍රිකාවේ කියලා තියෙන දේවල් වලට අනුව ඇයි නව යෞවනයන් මේ කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් අඩංගු ආහාර වැඩිපුරම ගන්න ඕනි කියලා අහන්න පුළුවන් නේද? එතකොට අර මම දැන් අන්තිමට කිව්වනේ අර මන්දපෝෂණය ගැන එන කොටසනේ. මන්දපෝෂණය ගැන එන කොටස එනකොට මම කිව්වා මේ ඕගලන්ට අර ශුද්ධ පෝෂක කොටස් අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඊළඟට මේ පෝෂක කොටස් ලබා නොගැනීම තුලින් මන්ද පෝෂණ ඇති වෙනවා මවට. ඉතින් මවට මන්ද පෝෂණ ඇති වුණාම ලැබෙනින දරුවන් මොකද වෙන්නේ? ලැබෙනින දරුවන් මන්ද පෝෂණ තත්වයට පත් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ගැහණු දරුවෝ බැලුවොත් එහෙම මේ ගැහණු දරුවා යෞවන යෞවනියන් නේද? යෞවනියන් මේ අනිවාර්යකී කාලෙකදී ඒගොල්ලෝ මව බවට පත් වෙනවා. ඉතින් මේ කාලය තුල හොඳ පෝෂණයක් ලබා ගත්තොත් යෞවන කාලය තුල ඔන්න මේ පෝෂණ ගැටලු වළක්වා ගන්න අපිට පුළුවන් නේද? මන්ද පෝෂණය කියන පෝෂණ ගැටලුව නේද? මේ විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේද? ওই විදිහට මේ කෙලින්ම ඉලක්ක කරලා අහන්නේ මොකද්ද මන්ද පෝෂණයේ කොටස් මොනවද? ඒ විදිහට ප්‍රශ්න අහන්නේ නෑ ඔයාලගෙන්. ඔයාලගෙන් අහන්නේ මෙන්න මේ කොටස් දාලා මේ කොටස් වලින් මොනවද ඇති වෙන්න පුළුවන් රෝග කියලා කොටසක් අහන්න පුළුවන් ඕගොල්ලන්ගෙන් නේද? ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ගේ ඕ ලෙවල් පේපර් එකේ ප්‍රශ්න අහන්න පුළුවන් ඕගොල්ලන්ගේ. ඊළඟට කොටස් මුල ඉඳලා අහන්නේ නැතුව ප්‍රධාන කොටස් මුල ඉඳලාම මේ පාඩමේ තියෙන මේ කොටස් අහන්න නැතුව තනින් තනින් අහන්න පුළුවන් ඕගොල්ලන්ට පෝෂණ ඌණතාවයේ විෂම චක්‍රය මොන වගේද කියලා ඔය වගේ ඡේදයක් දීලා. ඒ විදිහට කොටස් වලින් ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන් මන්ද පෝෂණය ගැන කෙලින්ම අහන්න නැතුව මන්ද පෝෂණය කියන්නේ මොකද්ද? ඒ විදිහට අහන්නේ නැතුව අහන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඕගොල්ලන්ට අද පාඩම තේරෙන්නේ නැති නේද? මේ පෝෂණ ඌණතාවය ගැන නේද? ඌණතා රෝග ගැනනේ. මේ හීන පෝෂණයක් නැත්තම් පෝෂණයේ අඩු පුද්ගලයෙක් හඳුනාගන්නේ කොහොමද? මේ දේවල් ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඇති අද පාඩම තුල. මේ ඉගෙනගත් දේවල් ඕගොල්ලන්ගේ එදිනදා ජීවිතයට එක් කරගෙන නේද? ඕගොල්ලන්ගේ නිවසේයටත් කියලානේ. අර මං කිව්වේ පෝෂණ අතර අන්තර් සම්බන්ධතාවය ගැන ඕගොල්ලන්ට කිව්වා නේද? යකඩ අඩංගු ආහාර ගත්තට වැඩක් නැහැ. ඒව අවශෝෂණය වෙන්නේ නැහැ නේද? කැල්සියම් අඩංගු ආහාර ගත්තට වැඩක් නැහැ. මේව අවශෝෂණය වෙන්නේ නැහැ. මේ දේවල් ආහාරයට ගත්තේ නැත්නම් කියලා මං කියනවා නේද? මතකද මේ මොන මොන දේවල්ද මේ අවශෝෂණය නොවෙන්නේ කියලා නේද? කැල්සියම් අඩංගු ආහාර අවශෝෂණයට අවශෝෂණය වැඩි කරනවා කියලා ලැක්ටෝස් වල ඉන්නේ. මෙන්න මේ දේවල් ගැන හොඳට මතකේ තියාගන්න ඕනේ. මේ දේවල් මතක් කරගෙන ඕගොල්ලන්ගේ ආහාර වේලට ආහාර එකතු කරගද්දී මේ පෝෂණ ගැටලු අඩු කරගන්න විදිහට හොඳ පෝෂණයක් ලබා ගන්න විදිහට නිරෝගී දරුවන් මේ විදිහට ඕගොල්ලන්ට ඉන්න පුළුවන් මේ විදිහට ආහාර වේලට ආහාර එකතු කරගත්තොත්. ඒ වගේම ඕගොල්ලෝගේ පේපර් එකේ ඕලෙවල් ලියන පේපර් එකට ලියන කොටත් මේ දේවල් හොඳින් මතකේ තියාගෙන ප්‍රායෝගික මේ දේවල් හොඳට අත්දැක බලන්නත් පුළුවන් ඊතරදී මේ දවස්වල නේද? මේවා ගැන ඉගෙනගෙන ඕගොල්ලන්ට පුළුවන් හොඳට ඕලෙවල් විභාගෙටත් 10 ශ්‍රේණියේ මේ ඉගෙනගත්තු දේවල් සාමාන්‍ය පෙළ විභාගෙටත් ඕගොල්ලන්ට පේපර් එකට ලියන්න උපකාරී වෙනවා. මොකද 10 11 පෙළ පොත් දෙකෙන්ම තමයි ඕගොල්ලන්ට පේපර් එක හැදින්නේ නේද? එතකොට මේ දේවල් උපයෝගී කරගෙන ඕගලන්ට පුළුවන් විභාගෙට මුණ දෙන්න සාර්ථක විදිහට මුණ දෙන්න පුළුවන්. ඒ වගේම ජීවිතය සාර්ථක කරගන්න නිරෝගී ජීවිතයක් හදාගන්න පුළුවන් ඕගලන්ට මේ දේවල් ඉගෙන ගැනීම තුළ. ඉතින් දුවේ පුතේ මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ මේ ඉගෙනගත් දේවල් ඕගලන්ගේ එදිනදා ජීවිතයට එක් කරගෙන විභාගෙ සමත් වෙලා හොඳ නිරෝගී තරපරපුරක් විදිහට සමාජයට රටට එකතු වෙයි කියලා. ඉතින් ඕගලන්ට තවත් මෙවන් පාඩමකින් ආයි මම හමු වෙන තෙක් ඔබ සැමට ආයි බෝවන්. ඔබ සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.